මැදරට ගුරුගෙදර. මැදරට ගුරුගෙදර අධ්‍යාපනික පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විෂයන් සඳහා ගෙනේන වැඩසටහනයි සංග්‍රහයේ එන මග විසිතුරු පාඩම. සැලලිහිණි සංදේශය ඇසුරෙන් තමයි අද දවසේදී ඔබ මෙතෙන් සිට අපි දැනුවත් කරන්න සූදානම් වෙන්නේ. ඒ සඳහා මැදිරියට පැමිණ තිබෙනවා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන වත්තේගම කලාපයේ සිංහල විෂය ගුරු උපදේශක ADMG දිසානායක මහතා, ඒ වගේම මහනුවර කලාපයේ සිංහල විෂය ගුරු උපදේශක අජිත් විජේසූරිය මහතා. ඔබ දෙදෙනාටම ඇරයුම් සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය පිළිබඳව අපේ දූ දරුවන් දැනුවත් කිරීමට.
ඉන්න ඔබ සොයාගෙන අපි ආවා ඔබ යාලින්දයට කඳුරට ගුවන් විදුලියත් එක්ක. ඉතින් අදත් වෙනදා වගේම මං හිතන්නේ පළවෙනිම පාඩම අපි ඉදිරිපත් කළේ සාහිත්‍ය පාඩම මමයි අපේ දසනායක ගුරුතුමයි දෙන්න. ඉතින් දසනායක ගුරුතුමාත් අද ඇවිල්ලා ඉන්නවා අපේ මැදිරියට. ඔබට ඉතාම ලස්සන ගායනාවන් ඉදිරිපත් කරමින් ඉතාම සුමීරු පාඩමක් ඉදිරිපත් කරන්න තමයි අපේ සූදානම අද. ඉතින් ඒ සඳහා තෝරාගත්ත පාඩම මං හිතන්නේ ඔබ දැනටමත් දැනුවත් වුණා ඒ පිළිබඳව. මග විසුතුරු පාඩම. ඒ පාඩම තියෙන්නේ ඔබේ 11 වෙනි පාඩම. ඔබේ පොතේ 11 වෙනි ශ්‍රේණියට අදාළ සාහිත්‍ය පොතේ 11 වෙනි පාඩම. පුළුවන් නම් පෙරලාගෙන බලන්න. මං හිතන්නේ පොත ළඟට අරගෙන ඇති. පොත අරගෙන ලියන්නත් මොනවා හරි අවශ්‍යයි, කොලයක් පෑනක් පැන්සලක් අරගෙන. එනං 89 වෙනි පිටුව තවත් මතක් කරනවා නම් මේ 89 වෙනි පිටුව නැත්තම් මඟ විසුතුරු පාඩම මේ සැලලීනි සංදේශයෙන් උපුටාගත් කවි 13ක් තමයි මේ පාඩමට ඇතුළත් වෙලා තියෙන්නේ දුවේ පුතේ. ඉතින් ඒ කවි ගායනය කරමින් මේ සජීවීව ගායනා කරන්නේ ගායනය කරමින් ඉතාම සතුටින් අද මේ පාඩම ඉගෙන ගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි කවි ගායනා කරනකොට පුතේ මේ මඟ විසුතුරු කියන පාඩම තියෙන්නේ සන්දේශය සැලලීනි සන්දේශය. එතකොට මේ සැලලීනි සන්දේශය කියන මේ පාඩම මේ ඇතුළත් කරලා තියෙන්නේ ඔබෙන් බලාපොරොත්තු වෙනවා මේ පාඩම ඉගෙනගෙන ඔබ මේ සාහිත්‍ය නිර්මාණ පරිශීලනයේ එහෙම නැත්නම් රසාස්වාදනයේ විචාරය කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව බලාපොරොත්තුවක් තියෙනවා. ඔබේ නිපුණතාවයක් බලාපොරොත්තු වෙනවා. මොකක්ද? නිර්දිෂ්ට කෘතිවල සාහිත්‍ය පසුබිම ගවේෂණය කරයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා මේ ගවේෂණය කරන එක ගැනයි, රසවිඳීම ගැනයි, විචාරය ගැනයි ප්‍රශ්න හැදෙනවා ඔබට. එතකොට මේ පළවෙනි 3 වෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ තියෙන්නේ මෙන්න මේ පසුබිම් ගවේෂණය පිළිබඳ ප්‍රශ්න, මේ වගේ ඒවා තියෙනවා. ඊළඟට පුරාතන පද්‍ය සාහිත්‍ය නිර්මාණ රසවින්දනය හා විචාරය කිරීමේ හැකියාවක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි මේ පාඩම ඔබට දාලා තියෙන්නේ. ඒ නිසා ඉතාම රසවත් පාඩමක්. මේ රසවත් පාඩම තුල තියෙනවා මේ සැලලි සන්දේශය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් මේ දූත මෙහෙවරේ යොදාගත් කිසියම් පුද්ගලයෙක්, කිසියම් කෙනෙක් දූත මෙහෙවරේ යොදාගෙන තමයි පණිවිඩයක් යවනවා. එහෙම නැත්නම් අස්නක් යවනවා. ඒක නිශ්චිත ස්ථානයකට යන්න ඕනි. අන්න ඒ යවන සේසලකෙන. දැන් සමහර අය හිතනවා මේ සැලලීනිය කොහමද පණිවිඩයක් අරගෙන යන්නේ? හංසයා කොහමද? එහෙම නෙවෙයි. මේ යනවාසේ සැලකා මේ රචනා කරනවා. කතුවරයා බලාපොරොත්තු වෙනවා තමන්ගේ කාව්‍ය ශක්තිය යොදාගෙන, තමන්ගේ කවි ශක්තිය ඉදිරිපත් කරමින් ඒ රටේ තියෙන සමාජ පසුබිම, ඒ සියලු දේවල් වර්ණනා කිරීමට තමයි කතුවරයාගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් මේ මම මේ කෙටියෙන් මේක කියන්නේ මේ සන්දේශවල තියෙන කිසියම් ආකෘතියක්. ඒ ආකෘතිය බොහෝ විට ඇවිල්ලා, බොහෝ විට නෙමෙයි ඒ ඇවිල්ලා තියෙන්නේ බොහෝ විට මේ කාලිදාසයන්ගේ මේඝදූතයේ තමයි ගුරු කොටගෙන මේ සන්දේශය විකාශනය වුනේ. මං හිතන්නේ මේඝයක් අතේ පණිවිඩයක් යවනවා අපේ දසනායක මහත්මයා අපිට දරුවන මතක් කරලා දුන්නත් අපූර්ව විදිහට.
ඇත්තම අජිත් ගුරුතුමා ඒක අපිට මතක් වෙනවා. මොකද කාලිදාස කියන කවිවරයා තමයි ඔය සන්දේශය ලියන්නේ මේඝදූතය සංස්කෘතික කාව්‍යයක් විදිහට. ඒක ගුරු කරගෙන තමයි අපේ සන්දේශ සාහිත්‍ය ආරම්භ වෙන්නේ.
ඔව්. ඒ ආසිත ගීතයක් තියෙනවා මට හිතෙනවා.
මට මතකයි ඔබ කියන එක මතක් කරන්න හදන්නේ ඔය මේ අපි අර ප්‍රේම ගීතයක් ඒක විදිහට ඒක ලියවිලා තියෙන්නේ. ඒක තියෙන්නේ අර මේ එන්න මදනලී කියන ගීතේ තියෙනවා. ඒක කාලිදාස කිවිඳු මේඝදූතයක් කළා කියලා ගීතේ
තියෙනවා. හරි. එහෙමනම් මේ සන්දේශයක තියෙන මේ ආකෘතිය වගේම මේ අනුගමනය කළපු ක්‍රියා පටිපාටියක් තියෙනවා. يعني සන්දේශකරුවන් අනුගමනය කරපු ක්‍රියා පිළිවෙතක් තියෙනවා. එකක් තමයි මේ එහෙම නැත්නම් සන්දේශයක් ලියනකොට මේ සන්දේශයක තිබිය යුතු මූලික කාරණා කියලා මතක තියාගත්තොත් හොඳයි අපේ දුවල පුතාලා. එකක් තමයි කතා නායකයෙක් හෝ නායිකාවක් ඉන්න ඕනේ. මම නැත්තම් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙන්න ඕනේ. කතා නායකයා ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඊළඟ සංදේශයේ තියෙන්න ඕනේ මේ පණිවිඩි අරන් යන කෙනාට ආශිර්වාදයක් කරලා. දසනායක ගුරුතුමනි මේ සැලලීන සංදේශයේ අපූරු ආශිර්වාදයක් තියෙනවා. මම හිතන්නේ ඔබතුමා එක ඉදිරිපත් කළොත් අපේ දරුවන්ට
ඇත්තම අජිත් ගුරුතුමා ඔබ කිව්ව හරි. මොකද මේ සැලලීන සංදේශයේ තමයි මම හිතන්නේ අපි දකින විදිහට සංදේශ සාහිත්‍යයේ හොඳම ආශිර්වාදය යොදලා තියෙනවා. මම මෙහෙම කියන්නේ අනෙක් සංදේශ කාව්‍යවලට වඩා මෙහි යොදාගෙන තියෙන දූතාශිර්වාදයේ කිසියම් වෙනසක් අපි දකිනවා. ඒකට මම දකින එකම හේතුව තමයි හැම සංදේශ කාව්‍යයක්ම ආරම්භ කරනකොට පාඩයක් යෙදෙනවා දූතාශිර්වාදයේ කියලා. අපි දන්නවා සරද කිර රද සඳ ගිරා සංදේශේ, සරද හස රද සඳ හංස සංදේශේ. නමුත් තොටගමියේ රාහුල හාමුදුරුව විසින් ලියපු මේ සැලලිහිණි සංදේශේ ද්විතීය දූතාශිර්වාදයේ තියෙනවා හරි විශේෂත්වයක්. ඒකේ අර සංදේශයේ යවන පණිවිඩකරුවා විදිහට රාජෝත්තමයා කියන පුද්ගලයෙක් යොදාගන්නේ නැහැ, සතෙක් යොදාගන්නේ නැහැ. දැන් පක්ෂයක් වුණත් රාජයෙක්නේ. ඒකයි ඒකේ තියෙන විශේෂත්වය. ඔබ බලන්න මේ දූතාශිර්වාදයේ කොයිතරම් ලස්සනට උන්වහන්සේ අරන් තියනවද කියලා. සරද සුලකල කුරු මියුරු තෙපලෙන් රඳනා රජ කුල රහස මැති නිය සියනිහි සැලලිහිණි සඳ.
ඔව් ගුරුතුමනි, මේ වර්ණනාම තුල නැත්තම් ආශිර්වාදයේ තුල සැලලිහිණියාට කතුව මේ කවියා ප්‍රාර්ථනා කරනවා වසර සිය ගණනාවක් ඔබ ජීවත් වෙන්න කියලා ආශිර්වාද කළා තමයි මේ සංදේශය පටන් ගන්න. ඒ වගේම මේ සංදේශයේ දූතාශිර්වාදයේ වගේම තව එකක් තියෙනවා, මේ දූතයා වර්ණනා කරනවා. දූතයා වර්ණනා කළේ නැත්නම් එහෙම කාර්ය ඉටු කරගන්න අමාරු වෙනවා. එහෙනම් මොකද කරන්නේ කවියා ඉස්සර වෙලාම? ඔව්
අනිවාර්යයෙන්ම අජිත් ගුරුතුමා, ඔතෙන්දි දැන් අපි ආශිර්වාද කරනවා වගේම එයා වර්ණනා කිරීමක් කරනවා. අපි ඕනෑම කාර්යයක් කරවා ගන්නවා නම් කෙනෙකුගෙන් ඒ කාර්ය සාර්ථක කරගන්න නම් ප්‍රධානම දේ තමයි ඔහු වර්ණනා කරනවා. ඒ වගේ වර්ණනාවක් මේකේ තියෙනවා. පුල් මල් තුසරු මෙන් රන්වන් තෙල සරණ යුග අනේ විදිහට තමයි මේක පටන් ගන්නේ.
ඒ කියන්නේ මේ මලක් වගේ.
මලක් වගේ කියන්නේ.
සැලලිහිනියා මලක් වගේ ඔබේ පාද දෙක රත්තරන් පාටයි. රත්තරන් වර්ණයේ යුක්තයි කියලා ඔහු වර්ණනා කරනවා. ඒ වගේම මේ තව තැනක ඔහු ඒකෙම තියෙනවා වර්ණනාවක මලින් කළ රූ එව්. ඒ කියන්නේ මලකින් කරපු රූපයක් වගේ ඔයා. ලස්සන මලක් වගේ.
එව් කියන උපමාව එතන යෙදෙනවා.
එතන එව් වගේ කියන අර්ථය. ඊළඟට වන දෙවුලියෝ නොකළද සවන අබරණ. ලස්සන බලන්න වන ඔබ පියාඹාගෙන එනකොට වන දෙවුලියන්ට එම අහු වුණා නම් ඉවරයි.
අනිවාර්යයෙන්ම ආභරණයක් කරලා පළඳ ගන්නවා මේ සැලලීනිය.
සැලලීනියව. එහෙනම් ඒතරම් ලස්සනයි මේ සැලලීනිය. අන්තිමට කියන කතාව බලන්නකෝ. වෙන සැප කොමඩ තොප දක්වන එම පමණ. පුදුම ලිංගතුකමක් ප්‍රකාශ කරන මේ වර්ණනාව තුළ.
අනිවාර්යයෙන්ම.
එහෙනම් අපේ දසනායක ගුරුතුමාට මම ආරාධනා කරනවා මේ සංදේශයේ මේ අරමුණ, ඒ වගේම මේ කතුවරයා කවුද තවම අපි හඳුනාගත්තේ නැහනේ, මේක අපිට හඳුන්වා දුන්නා නම් අපේ දරුවන්ට හොඳයි කියලා හිතනවා. මම හිතන්නේ ඉස්සර වෙලාම ගායනයකට තමයි යා යුත්තේ. මම හිතන්නේ අපි ළමයින්ට එතකොට දැනගන්න පුළුවන් ගෙදෙට්ට වෙලා දැන් ලස්සන ගායනාවක් තියෙනවා මේක ඇතුලේ.
ඇතෙම අජිත් ගුරුතුමා ඔබ කිව්ව හරි. මොකද අපේ දූල පුතාලා හුඟක් දුරට මේ පද්‍ය ගායනා පාඩම් වලදී කවි ගායනා කරන්න ඕනේ, කවි ගායනා කළා කවි කටපාඩම් කරගන්න ඕනේ. ඒක නිසා මම හිතුවා ඔබ කිව්ව විදිහටම අපේ දරුවන්ට මේකේ විරිතත් මතක් වෙන විදිහට අපි කවි ගායනා කරලා
අපි ගුරුතුමා අපි පස්සේ කතා කරමු. අපි ගායනා කරමු දැන් නේද? ලස්සන ගායන.
සුර රද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පරසතු මල් පතර කැරපුද වඳින රැඳි මුනි සිරි පාතඹර ස
සකි සඳ පිනේ සමනොල ගල නැගෙන හිර.
එතකොට මේකේ අපි මේ සංදේශයේ අරමුණයි මේ කතුවරයයි ගැන තමයි අපි දැන් බලාපොරොත්තු වෙන්නේ ඔබතුමා ඉදිරිපත් කරන්න.
විශේෂයෙන්ම අපි මේ දැනගත යුතුමයි මේ සංදේශ කාව්‍ය ලියන්න අරමුණු කරගන්නේ මොකද්ද? කෝට්ටේ යුගයේ රජ කළපු 6 වෙනි පෙරකුම්බා රජතුමාට දියණිවරුන් දෙදෙනෙක් ඉන්නවා. එකෙක් චන්ද්‍රාවති වැඩිමල් දියණිය. දෙවැන්නා ලෝකනාථා, එමු නැත්නම් ඇය හඳුන්වනවා උලකුඩේ දේවිය කියලා. දැන් මේ රජතුමාට දියණිවරුන් දෙදෙනෙක් පමණයි හිටියේ. එතකොට මේ දියණිවරුන් දෙදෙනා නිසා මීළඟට රජතුමාගෙන් පස්සේ රජකම දෙන්න පිරිමි දරුවෙක් හිටියේ නෑ. නැත් රජතුමා කල්පනා කරනවා චන්ද්‍රාවති කුමරියට විවාහයක් කළ දුන්නොත් දරුවෙක් ලබා ගන්න පුළුවන්. ඒ අරමුණෙන් පරිවි සංදේශය ලියනවා. පරිවි සංදේශය ලියනවා. නමුත් ඇත්තෙම ඒ අරමුණ ඒ සංදේශය ලිව්වා කියලා ඉටු වෙන්නේ නැහැ. නමුත් මේ වෙනකොට ලෝකනාථා, එහෙම නැත්නම් උලකුඩේ දේවිය විවාහ වෙලා තියෙනවා නන්නූර් තුනයාර් කියලා ඇමති කෙනෙක් එක්ක. හැබැයි ඇයට දරුවෙක් නැහැ. දැන් මෙතන ගැටලුවක් තියෙනවා. චන්ද්‍රාවති දියණිය විවාහ වෙලා නැහැ. විවාහ වුණත් උලකුඩේ දේවියට දරුවෙක් නැහැ. ඒ ගැටලුව නිසා දරුවෙක් බලාපොරොත්තුව තමයි මේ සාහිත්‍ය නිර්මාණය, එහෙම නැත්නම් සැල්ලි සංදේශය ලියන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. ඔබ දන්නවා අදින ද්වේපුතේ අපි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ගැන කතා කරනකොටම අපි කියනවා කෝට්ටේ යුගයේ තමයි සිංහලේ සාහිත්‍යයේ ස්වර්ණමය යුගය. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ තමයි ෂඩ් භාෂා පරමේශ්වර කියලා හඳුන්වන්නේ. උන්වහන්සේ භාෂා 6ක් පිළිබඳව සුවිශේෂී දැනුමක් තිබුණු කෙනෙක්. සංස්කෘත, ප්‍රාකෘත භාෂාව, මාධවී භාෂාව, පෛෂාවි භාෂාව, ගෞරවසේනී භාෂාව, අපබ්‍රංශ භාෂාව. මේ භාෂා සියල්ලම ලියන්ට, කියන්ට හැම දෙයකටම දක්ෂතාවයක් උන්වහන්සේ තුල තිබෙනවා. ඉතින් උන්වහන්සේ තමයි මේ නිර්මාණය කරන්නේ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ සැළලිහිණි සංදේශය.
පද්‍ය 108
කින්
සමන්විත ග්‍රන්ථයක්. එතකොට මේ කතුවරයා ගැන තව
කතුවරයා ගැන කතා කරනවා නම් මුන්නහන්සේගේ ගුරු හාමුදුරුවෝ තමයි වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ. මේ අපේ දූලපුතල දන්නව අර පළවෙනියට හම්බෙච්ච පාඩම කෑරගල පාඩමේදී ඔබට සඳහන් කරන්නට ඇති වීදාගම මෛත්‍රී හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරුවෝ තමයි තොටගමුව ශ්‍රී රාහුල හාමුදුරුවෝ කියලා කියන්නේ. උන්වහන්සේ පුංචි කාලේ ඉඳන්ම ඉතාමත්ම බුද්ධිමත්ව කටයුතු කරපු කෙනෙක් බව අප පොතපතින් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම උන්වහන්සේ තව පොත්පත් රාශියක් ලියලා තියෙනවා. ද්වේපුතේ කාව්‍යශේකරය, පරිවි සංදේශය, පංචිකා ප්‍රදීපය, බුද්ධි පහසාදනිය කියන පොත්. එතකොට මේ උන්වහන්සේගේ ළමා කාලේ ඉඳන්ම බුද්ධිමත් කෙනෙක් කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම උන්වහන්සේ සිංහල සාහිත්‍යයේ වටිනාම ග්‍රන්ථයක් වෙන කාව්‍යසේකරය ග්‍රන්ථය නිර්මාණය කළා තියෙනවා.
ඔබතුමා ඉස්සර වෙලා කිව්වා මේ අර පිරිමි පුතෙක් පැතුවා කියලා.
ඇත්තෙම දැන් මෙතෙන්දී අජිත් ගුරුතුමා අහපු එක හොඳයි. දැන් අපි හිතනවා අතීතෙත් මේ දරුවෝ බලාපොරොත්තුව දෙවියන් කරා ගිය ගමන් ගැන. දැන් මේක ලියවෙන්නේ මේ තොටගමුවේ ඉඳලා කැලණිය විභීෂණ දෙවියන්ට තමයි මේ පණිවිඩය අරගෙන සැලලිහිණියා යන්නේ. පිරිමි දරුවෙක් බලාපොරොත්තුව. එතකොට වර්තමානෙත් අපි දන්නවනේ වර්තමානෙත් කෙනෙක් දරුවෙක් බලාපොරොත්තු වෙන සමහර දේවල්කට යන අම්මා කෙනෙක්. එමත් නැත්තම් බෝධියක් ළඟට ගිහිල්ලා
ජයශ්‍රීමා
බෝධිය ළඟට ගිහිල්ලා ප්‍රාර්ථනා කරනවා මට පිරිමි දරුවෙක් දෙන්න කියලා. මේක මේ එදා සහ අද මේ යුග හැම එකකම අපි දැකලා තියෙන දෙයක්. අපි ටික මතක් වෙනවා.
පිරිමි පුතෙක් නැතුවා කිරියාහර පූජාවට අලුත් සල් පුතලා සිරිමා බෝසාමිනි මම පිරිමි පුතෙක් නැතුවා පුතෙක් දෙන්නයි Siri paade vandavann isa oliyal benala Siri ma poosa mini mata pirimi putek netuwa පිරිමි පුතෙක් ඇතුවා පුතෙක් ඇතුවා සිරිමා පූසා මිනිමම පිරිමි පුතෙක් ඇතුවා